අද සඳුදා දින අපි සූදානම් පළමුවෙන්ම ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලනික වැදගත්කමක් ඇති තොරතුරු පිළිබඳව කතා බහ කරන්නට ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් සුපුරුදු පරිදි අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන්ම දැන් මේ මැයි දින පෙළපාලි මැයි දින රැලි සඳහා ශ්‍රී ලංකාවේ සෑම පක්ෂයක්ම සූදානම් වන ආකාරය අපිට ඊයේ දිනේදීත් පසුගිය දිනවලදීත් මාධ්‍ය ඔස්සේ අහන්න දකින්න ලැබුණා. අද දිනේ මේ මැයි දින පෙළපාලි සහ මැයි රැලි පැවැත්වීමට නියමිතයි. අපි මේ පිළිබඳව තොරතුරු පළමුවෙන්ම මනෝජ් ඔබගෙන් දැනගන්නට කැමැති.
සංජය, අද මැයි පළමුවෙනිදා ලෝක කම්කරු දිනය සමරන්න ශ්‍රී ලංකාවේ තිබෙන උනන්දුව වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ විශේෂයෙන්ම දේශපාලන පක්ෂ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි දින රැලි පිළිබඳව ඔවුන්ම සමාජය වෙත යොමු කරලා තියෙන අවධානය නිසා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැයි රැලි තුනක් ගැන තමයි අවධානය යොමු කරන්නේ. වෙනදා ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය පිළිබඳව ලොකු උනන්දුවක් තිබුණා. මෙවරත් ඒ රැලිය පැවැත්වෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන මැයි රැලි තුන ගැන වැඩි අවධානයක් යොමු වෙනවා අපිට පේනවා. මොකද ඒ මැයි රැලි සඳහා වැඩිම පිරිසක් සහභාගි වෙන්නේ කාගේ මැයි රැලියටද කියන අවධානයක් යොමු තිබෙන නිසා. එක්සත් ජාතික පක්ෂය කොළඹ කැම්බල් පිටියේදී තමන්ගේ මැයි දිනය සමරනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණය යොදාගෙන තිබෙනවා. ඒත් එක්කම ඒකාබද්ධ විපක්ෂය කියලා කිව්වට ඉතින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන මැයි රැලිය වෙනුවෙන් අවසර ලබා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ GLP හිටපු අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතු පක්ෂය. ඒකාබද්ධ විපක්ෂය තමයි ඒ මැයි රැලිය පවත්වන්නේ කියලා බැලු බැල්මට කාටත් පේනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම් 15ක් මැයි රැලි සහ පෙළපාලි කොළඹ පවත්වනවා. ඒ නිසා වැඩි අවධානයක් වැඩි බරක් ශ්‍රී ලංකා පොලිසිය කොළඹ නගරයට යොදලා තිබෙනවා ආරක්ෂා වෙනුවෙන්. ඒකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි පෙළපාලිය සහ මැයි රැලිය මහනුවර ගැටම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඊටත් ආරක්ෂාවක් යොදලා තිබෙනවා. විශේෂයෙන්ම මෙවර අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව ගත්තු තීරණයක් පක්ෂයේ මහලේ කම්බරය ප්‍රකාශයට පත් කරනවා. දුමින්ද දිසානායක කුෂිකර්ම ඇමතිවරය පක්ෂයේ මහලේ කම්බරය. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මැයි රැලිය පැවැත්වෙන්නේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ. වෙනත් රැලිවලට වෙනත් වේදිකාවලට නැගලා පක්ෂයේ විනය කඩකරුවෙන් පක්ෂ සමාජිකත්වය පිළිබඳ එම නැත්නම් යම් විනය ක්‍රියාමාර්ග ගැනීමක් පිළිබඳව අවධානය යොමු කරනවා කියලා. පෞගේ දවසක මාධ්‍ය දුමින් දිසානායක ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරා අපි දැක්කා ශ්‍රී ලංකාවේදී මීට කලිනුත් ඔබ පක්ෂ මහලේ කම්බරය විදිහට මෙවැනි ප්‍රකාශ කරා නේද, මෙවරත් ඒ වගේ බය කරන ප්‍රකාශද මේ කියලා ඔහුගෙන් ප්‍රශ්න කරා. ඔහුගේ නෑ, මීට කලින් මම එහෙම ඍජු ප්‍රකාශයක් කරලා නෑ මේ දින සම්බන්ධයෙන් වෙනත් වේදිකාවට නැග්ගොත් මොකද කරන්න කියන කාරණය. නමුත් මෙවර අපි මධ්‍යම කාරක සභාවත් රැස් වෙලා යම් තීරණයක් ගත්තා. මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා අපි සලකා බලනවා, විනය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා සඳහන් කළා. එහෙම කිව්වට පස්සේ ආයිත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරලා තිබුණා, ඔබ දන්නවා පක්ෂයක් විදිහට මේ කණ්ඩායම මේ වන විට ගාලු මෝදර පිටිය වෙන් කරගෙන තිබෙන ඔවුන්ගේ මැයි රැලිය වෙනුවෙන් පිටිය වෙන් කරගත්තට පස්සේ ඔවුන් ඒ වේදිකාවට නොනගීද, ඒක ඔබ දන්නේ නැද්ද? එහෙමනම් ගන්න විනය ක්‍රියාමාර්ග පිළිබඳ දැන් ඉඳලම සූදානම් වෙන්න පුළුවන් නේද කියන ප්‍රශ්නේ ඔහුගෙන් යොමු කරා. ඔහු ඒ අවස්ථාවේ තමයි සඳහන් කරේ ඒකාබද්ධ විපක්ෂයේ කාටවත් අපි ගාලු බෝදර පිටිය සූදානම් කරලා දීලා නැහැ. පොදු ජන පෙරමුණට තමයි මේ අවසරය ලබා දීලා තින්නේ. පක්ෂය වෙනුවෙන් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය GLP රිස්මැතිතුමා තමයි මේ ස්ථානය වෙන් කරගත්තේ. නමුත් ඔහු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් නෙමෙයි. ඔහුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවලා තියෙන්නේ. ඔහු පක්ෂයේ හිටපු සමාජිකයේ යනු දැන් ඔහු පොදු ජන පෙරමුණේ සභාපතිවරයා. ඔහුට පොදු ජන පෙරමුණට තමයි මේ පිටිය වෙන් කරලා දුන්නේ කියන කාරණය සඳහන් කරා. කොහොමනත් වැඩිම කණ්ඩායමක් මොන වේදිකාවටද නගින්නේ කියන තරගය ප්‍රධාන මැයි රැලි තුනේ අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන් පෞගිය දවසක ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙක් තමන්ගේ සංවිධායක දුරවලින් ඉවත් කරලා යම් අවධානයක් යොමු කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ධාරාවට එකතු නොවන අය සම්බන්ධයෙන් ඔවුන් තීරණයක් ගන්නවා කියලා. ඒ අතර ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු අමාත්‍යවරයා හිටියා. ඔහු එකක් හිත් වේදනාවෙන් කතා කළා, මගේ අප්පච්චිලා ආරම්භ කරපු මුල් කාලේ අඩි කාලම් දාපු කැපවෙච්ච පක්ෂය. අප්පච්චි මේ දවස්වල ජීවත් වෙලා හිටියන ඔහු ජීවිතයේ ඔහුගේ අහිමි වෙන්නේ සමහරට මේ තීරණයත් එක්ක කියලා ප්‍රකාශයක් කරා. ඉතින් ඒකටම ප්‍රතිචාර දක්වමින් ඔහුගේ පුත්‍රයා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඔහු දවරපු මධ්‍යම පළාත් අමාත්‍ය දුරේනුත් ඉවත් වුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් අදහස් දක්වලා තිබුණා පක්ෂයේ ප්‍රබල සංවිධායකයන් නිරපලා පක්ෂය කඩා දැමීමේ වගකීම පක්ෂ නායකයා භාරගත යුතුයි කියලා මෛත්‍රීපාල ජනාධිපතිතුමාටම ඇඟිල්ලක් දික් කරා. මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ දිනේ වටා. පහුගිය දිනවල කතාබහට ලක් වුණා ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන කිහිප දෙනෙක් මේ දිනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටඹ වේදිකාවට නැගී කියලා. හැබැයි ඒ සිරස්තලයේ උණුසුම නම් දැන් ටිකක් පහව ගිහිල්ලා වගේ තියෙනවා. නමුත් අද දවසේ ඒ දේ සිද්ධ වෙයිද කියලා කියන්න අපි දන්නේ නැහැ. එහෙම වුණොත් තවත් ප්‍රධාන සිරස්තල ශ්‍රී ලංකාවේදී මැවෙයි. ඒ ගැන වැඩි විස්තර එහෙම වුණොත් අපිට එළමෙන සතියේදී සඳහන් කරන්න පුළුවන්. කොහොම වුණත් අද මේ දිනේ වෙනුවෙන් කම්කරුවක කෙසේ වෙතත් දේශපාලන පක්ෂ නම් සිතා උද්‍යෝගයෙන් උනන්දුවෙන් සහභාගී වෙන බව අපිට පේනවා.
මනෝජ්, ඒ වගේම මේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිටපු යුද හමුදාපතිවරයා, ඔහු වත්මන් රජයේ අමාත්‍යවරයෙක්. ඔහුට ජාතික ආරක්ෂාව පිළිබඳව යම්කිසි ආකාරයක වගකීමක් ලබා දෙන්නට වත්මන් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් බව පසුගියදා මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුණා. නමුත් සමහරක් අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් පරස්පර විරෝධී මත ප්‍රකාශ කරනවා. සමහරක් අමාත්‍යවරුන් කියනවා මේක විහිළුවක් කියලා. අපි දැනගන්නට කැමති මේ කාරණේ තත්ත්වය මොකක්ද කියලා. මේ වන විට මොන වගේ තොරතුරුද වාර්තා වෙන්නේ?
පහුගිය දවසේ පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ තමයි මේ පිළිබඳව පළමු වෙඩිමුරය රාජිත සේනාරත්න සම කැබිනට් ප්‍රකාශකවරයාගෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පිටට එන්නේ. ඔව් කියන්නේ රට ඉදිරියට සංවර්ධනය කරද්දී රටේ යම් විනයක් තියෙන්න ඕනේ. කොයි වෙලාවෙ බැලුවත් මිනිස්සු පාරට බහිනවා, උද්ඝෝෂණ, මේවත් එක්ක සංචාරකයෙක් රටට එයිද, මෙහෙම අවදානමක් අපිට තියෙනවා. ඒ හින්දා රටේ මුලින්ම කරන්න ඕන විනයක් හදන එක. එතකොට ඒ විනය හදීමේ වගකීම සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට ෆීල්ඩ් මාර්ෂල් තුමාට බහර දෙන්න ජනාධිපතිවරයා තීරණයක් ගත්තා කියලා ඔහු සඳහන් කරනවා. මේක මාධ්‍යයට හොඳ සිරස්තලයක් බවට පත් වුණා, හොඳ ප්‍රකාශයක් බවට පත් වුණා. ලංකාවේ ත්‍රිවිධ හමුදාවක් තියෙනවා. සාමය ආරක්ෂා කරන්න පොලිස් දෙපාර්තමේන්තුව තිබෙනවා. පොලිසියට වඩා වැඩි බලයක් යොදන්න ඕන නම් කැරලි මර්ධනයකේ තියෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය තියෙනවා. ඒත් එකම හමුදාවේ විශේෂ බලකාය තියෙනවා. මේ වගේ එක එක අවස්ථාවලට සූදානම් කරපු විශේෂ කණ්ඩායම් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙත් පිළිගෙන තිබෙනවා. ඉතින් අවශ්‍ය ආකාරයට බලය යොදන්න විශේෂ පුහුණු ලබපු කණ්ඩායම් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සතුව ඉන්නවා. එහෙමනම් යහපාලන ආණ්ඩුව යහපාලන මූලධර්මයේ ඇතුලේ ජනතාව මර්ධනය කරන්න, ඔවුන් හමුවේ නැගී සිටින ජනතාව මර්ධනය කරන්නද මෙහෙම තනතුරක් ප්‍රකාශයට පත් කරන්නේ කියන ප්‍රශ්නය ඒ වෙලාවෙම ක්ෂණිකව මාධ්‍ය ප්‍රශ්න කරා කැබිනට් ප්‍රකාශකවරයාගෙන්. ඉතින් ඔහු කිව්වේ කොහොම වුණත් රටක් එහෙම අයාලේ යන්න දෙන්න පුළුවන් කමක් නැහැ, යම් විනයක් ඇතිව ක්‍රියාත්මක කරන්න ඒ වගේ කෙනෙකුට එහෙම තනතුරක් බහර දෙනවා කියලා. එතනින් පස්සේ විවිධ අමාත්‍යවරුන් හම්බ වෙන තැන්වල මාධ්‍ය ප්‍රශ්න කරා. දුමින්ද දිසානායක අමාත්‍යවරයාගෙනුත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා තියෙනවා අපි දුටුව. ඔහු කිව්වේ මේක ඇයි අපි නුහුරට ගන්නෙ, මේකයි වැරදියට ගන්නෙ. දැන් පෞගිය දවස්වල ඛනිජ තෙල් සේවකින්ගේ වර්ජනයක් පැවැත්තුණා. ඒ වගේ වෙලාවක ඛනිජ තෙල් බෙදා හරින්න බැරි වුණොත් සියල්ල අඩපණ වෙනවා. මාධ්‍ය ආයතන කොහොමද දුවන්නේ, වාහන කොහොමද දුවන්නේ, රට කොහොමද දුවන්නේ තෙල් නැතුව. ඒ වගේ අවස්ථාවක තෙල් බෙදා හැරීමේ වගේ දෙයක් වෙනුවෙන් ඒ අය පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් මාධ්‍ය සෑයීමකට පත්තුන්නේ නැහැ මේ පිළිතුරු වලින්. විවිධ අයගෙන් අදහස් විමසුවා. එහෙම වගකීමක් කොහොම වුණත් බහර දෙන්න ඕමනාම ජනාධිපතිවරයාට තිබුණා කියලා සඳහන් කළා. එස්පි දිසානායක එමතුමාගෙනුත් මේ ගැන ඇහුවාන් පස්සේ එතුමා කිව්වේ මේක ජනාධිපතිතුමා කරපු විහිළුවක් කියලා. ඒකට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එමතුමාම පිළිතුරු දීලා තිබුණා. එස්පි දිසානායක එමතුමාගේ දේශපාලන ජීවිතේම විහිළුවක්නේ වගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. මෙහෙම තමයි මේ ප්‍රකාශය යන්නේ. හැබැයි සරත් ෆොන්සේකා එමතුමා ඊළඟ දවසේ මේකට ප්‍රතිචාර දක්වලා තිබුණා. ජනාධිපතිතුමා ඒ වගේ වගකීමක් දෙනවා නම් මම බහර ගන්න ලෑස්ති, හැබැයි මේ තියෙන ඒවට අමතරව කියලා. ඒ කියන්නේ අමාත්‍ය දුරයත් හරින්න එතුමා සූදානම් බවක් ඒ ප්‍රකාශවල කරෙන්නේ නැහැ. මාධ්‍යලේදීන් කැබිනට් මාධ්‍ය හමුවේදීම රාජ්‍ය සේනාරත්න එමතුමාගෙන් ඇහුවා මේ තියෙන තනතුරෙන් ඉවත් වෙලාද මේක කරන්න ඕන කියලා. ඔව්, ඒ තනතුරු වලින් ඉවත් වෙලා මේ වගකීම එතුමා බාර ගනීවි. එහෙමනේ රට වෙනුවෙන් කැපකිරීම කරන්නේ. ඒ වගේ කැපකිරීමක් මේ වගේ අවස්ථාවක කරයි කියන අදහස රාජ්‍ය ඇමතිවරයලා තිබුණා. එස්පී දිසානායක එමතුමාම කිව්වා මේක කරන්න නීතියෙන් ප්‍රතිපාදන ලැබෙන අවස්ථාවක් නෙවෙයි කියන අදහසක් කිව්වා. මේක විහිළුවක් කියන අදහසක් කිව්වා. ඒකාබද්ධ විපක්ෂයක් කිව්වා. ඉතින් කොහොමද යුනිෆෝම් ඇඳගෙන ්‍රීල් මාශල්වරයා මේ වගේ මුත් අරගෙන පාර්ලිමේන්තුවට එන්නේ එක කරන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළේ පුළුවන්ද වගේ ප්‍රශ්නය කාබද පක්ෂයක් මතු කලා. ඉතින් මේක එහෙට මෙහෙට දෝලනය වෙමින් තිබෙනවා.
හොඳයි, දැන් අපි අවධානය යොමු කරමු මේ මීතොට මුල්ල කුණුකන්ද නායාමෙන් පසුව සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් අපි පසුගිය දිනවල නිරන්තරයෙන් ඔබ වෙත තොරතුරු ගෙනාවා. මේ කාරණයත් සමගින් ශ්‍රී ලංකාව තුල කසල කළමනාකරණය පිළිබඳව කතාබහක් ඇතිව තිබෙනවා. මේ පිළිබඳව මේ වන විට දේශපාලනය තුල සමාජය තුල මොන ආකාරයෙන්ද කතාබහ වන්නේ? අපි මේ කාරණය පිළිබඳව තොරතුරුත් මනෝජ් ඔබගෙන් දැනගන්නට කැමැති.
මේකට මුල් ඛේදවාචකය අපිට තවමත් අපේ හදවත්වල සංවේදී බවක් ඇති කරන හදවත් එක් කරන ප්‍රවෘත්තියක්. හේතුව ජීවිත 30 ගණනක් අපට අහිමි වුණා නිල වශයෙන් මේ වාර්තා කරන ආකාරයට. ඉතින් ඊට පස්සේ විවිධ විසඳුම් ලබා දෙන්න උත්සාහ කළා. ජපාන කණ්ඩායමක් එම ස්ථානයට ගිහිල්ලා ඒ පුණුකන්ද තවදුරටත් නායයාම වළක්වා ගන්න, කුණුකන්ද ස්ථාවර කරන්න යම් උපදෙස් දීලා තිබුණා. කොහොමනත් අග්‍රාමාත්‍යවරයාත් කුණුකන්ද තියෙන ස්ථානයට ගිහිල්ලා ප්‍රකාශ කළා මාස 6ක් ඇතුළත මේ කුණුකන්ද ස්ථානයෙන් ඉවත් කරනවා කියලා. ජනතාවට වන්දි මුදල් ලබා දීමක් පිළිබඳව ඔවුන්ට මාසයකට රුපියල් 50,000 ගහනේ මාස 3ක දීමනා එකපාර දෙන්න, තාවකාලික නිවාසවලට ඔවුන්ට යන්න යෝජනා වුණා. ඒ වගේ මැස්සමේන්තු කරලා නව නිවාස දෙන්න සූදානම් වුණා, නිවාස කිහිපයක් ලබලා දුන්නා. ඉතින් අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කය, ලංකාවේ ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්කය, බොහෝ අමාත්‍යවරුන්ට, පළාත් සභාවේ නියෝජිතයින්ට බලපානවා මේ ඔවුන්ගේ මැතිවරණ බල ප්‍රදේශය නිසා. ඒ නිසා ඍජු මැදිහත්වයෙන් දකින්න ලැබුණා. ඔය අතර තමයි අග්‍රාමාත්‍යවරයා කිව්වේ කෙටි කාලයක් ඇතුළත මේ කුණුකන්ද මේ ස්ථානයෙන් ඉවත් කරනවා කියලා. කොහොමුණත් පහුගිය දිනේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුණානේ. විවිධ මැති ඇමතිවරුන් අදහස් දැක්වුවා, පෞගේ ආණ්ඩුවට චෝදනා එල්ල කළා. ඒ කාලේ තමයි මේකට විසඳුම් ගන්න තිබුණේ කියලා. නමුත් ඒකබද්ධ විපක්ෂ කණ්ඩායම් කිව්වා මේකට අපි පිළියමක් යොදන්න ලෑස්ති කරලා තිබුණේ, එතකොට තමයි ආණ්ඩුව පෙරළුණේ කියලා. කොහොමනත් පාර්ලි චම්පික රණවක ඇමතිවරයා වස්නායක සංවර්ධන සහ මහනගර අමාත්‍යවරයා ඔහුගේ අදහස කිව්වා මේක මාස 6 මේ කන්ද ඉවත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම අපිට කරන්න වෙන්නේ මේ කන්ද නායයාමකට ලක් නොකර කුණු කන්ද ස්ථාවර කිරීමක් තමයි කරන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් කුණු සම්බන්ධයෙන් මේක කොහොමද අපි සම්පතක් බවට පත් කරගන්නේ කියන අදහස් පහුගිය දවස්වල පළවන යාතරේ තරුණෙක් හම්බ වෙනවා. මේ ඔහු ගඩොලක් නිර්මාණය කරනවා කුණු පාවිච්චි කරලා. තව කෙනෙක් අපිට හම්බුණා මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් අනුල් පෙරේරා මහාචාර්යවරයා. ඔහු ඩෙල්ටා ඩී කියලා ද්‍රාවණයක් පාවිච්චි කරලා මේ කුණු පැහැදිලිව කුණු වෙන් කරගෙන ප්ලාස්ටික් සහ නොදිරන ද්‍රව්‍ය අයින් කරලා බලන් ඉඳද්දී යම් පරිමාවක් පැයක් විතර කාලයක් ඇතුළත කුණුගලට මේ ඩෙල්ටා ඩී කියන ද්‍රාවණය දැම්මට පස්සේ කුණු පොහොර බවට පත් වෙනවා. එහෙම යෝජනාවක් ඔහු කරලා තියෙනවා. ඔහු කියන විදිහට මේ සම්බන්ධයෙන් ඩෙමොන්ස්ට්‍රේෂන් එකක්, එහෙම නැත්නම් මේ පිළිබඳව ප්‍රායෝගිකව අත්හදා බැලීමක් නාගරික කොමසාරිස්වරියත් එක්ක කොළඹ නගර සභාවේ මේ සම්බන්ධයෙන් කරලා තියෙනවා. ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන් කියලා මම ඔප්පු කරලා පෙන්නුවා. කුණු පෝර කළා, පෝර පැකට් කළා ඒ වෙලාවෙම අපි දුන්නා. නමුත් ඒ ක්‍රියාත්මක කරගන්න තවම බැරි වුණා. ඉතින් විද්වතුන් ඔවුන්ගේ අත්දැකීමත් එක්ක කුණු පෝර කරන්නේ කොහොමද, ඉවත් කරන්නේ කොහොමද කියන කාරණය ගැන අදහස් දක්වුවා. දේශපාලන කණ්ඩායම උත්සාහ කරා මේ කුණු කන්ද මේ තැනින් තවත් තැනකට දාන්න, කරදියාන වගේ ප්‍රදේශවලට, ජායල වගේ ප්‍රදේශවලට ඒව දාන්න නියෝග කරා. විශේෂ පනතක් අරන් ආවා. නමුත් අධිකරණ නියෝග හම්බ වුණා. ඉන්නේ ඒකත් එක්ක විවිධ තැන්වල ගැටි ගැටි තියෙන්නේ. කොහොමුණත් පාසල් පටන් ගත්තු නිසා කොළොන්නාවේ පාසලේ හිටපු ජනතාවට පොහොර ගබඩාවට යන්න සිද්ධ වුණා. ඇතැම් අය සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක් ලැබුවෙත් නැහැ. ඒ ප්‍රශ්නය දැනට ඒ වගේ තැනක තමයි තියෙන්නේ සංජය.
ඒවගේම මේ ජාත්‍යන්තරය තුළ පසුගේදා ශ්‍රී ලංකාවේ නම සඳහන් වුණු කාරණයක් තමයි මේ GSP+ බදුස්සහනය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක ශ්‍රී ලංකාවට වාසිදායක තොරතුරක් වාර්තා වෙන බව මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කොට තිබුණා. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ කතා භාවනා ආකාරයත් මනෝජ්.
GSP+ ලංකාව ලබා ගන්න මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ලොකු උත්සාහයක හිටියා. පහුගිය ආණ්ඩුව කාලේ GSP+ අහිමි වුණා. ඔවුනුත් ඇත්තටම නැවත ලබා ගන්න උත්සාහ කළා. කළත් එය පස්සේ නිකන් අනවශ්‍ය කාරණයක් වගේ හුවා දක්වන්න උත්සාහ කළා. තමන්ට ඇත්තටම මේ ආණ්ඩුවට මේක නැති වුණත් කමක් නැහැ කියලා හිතුණාද? මම නැත්තම් මේක ජාත්‍යන්තර හැමුවේ ලබා ගන්න තියෙන නොහැකියාව නිසා එක කිව්වද කියන්න අපි හරි හැටි දන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව අපි දැක්කනේ ආණ්ඩුව පත්වනවත් එක්කම යම් උත්සාහයක් ගත්තා විදේශ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් එක්ක තියෙන සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරගන්න. ඉතින් ඒ උත්සාහයන් අතරේ පහුගිය දවස්වල GSP Plus ලංකාවට දෙනවට විරෝධය පළ කරලා යුරෝපා පාර්ලිමේන්තුවේ යම් යෝජනාවක් ඉදිරිපත් වුණා. මේ යෝජනාව ශ්‍රී ලංකාවට වාසිදායක විදිහට වැඩි ඡන්ද 317කින් සම්මත වුණා. එතකොට මේක දෙන්න එපා කියලා ගෙනාපු යෝජනාව ඒ කියන්නේ පරාජයට පත් වුණා. ඔවුන් කිව්වේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමාණවත් ප්‍රගතියක් ශ්‍රී ලංකාව පෙන්නුම් කරලා නැහැ. මෙවැනි තත්ත්වයක් ඇතුළේ GSP Plus ලංකාවට දෙන්න ඕනේ නැහැ කියලා යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 52 දෙනෙක් ඉදිරිපත් කළ මේ යෝජනාව අරගෙන ආවා. නමුත් මේකට විරුද්ධව ඡන්ද 436ක් ලැබුණා. පක්ෂව 119ක් ලැබුණා. ඒ අනුව ශ්‍රී ලංකාව කරපු ඉල්ලීම තවදුරටත් බලංගුයි GSP Plus දෙන්න කියලා. ලංකාවේ අපනයන වලින් 30%කට ආසන්න ප්‍රමාණයක් යවන්නේ යුරෝපා වෙළඳපළට. තවත් විශාල ප්‍රමාණයක් ඇමරිකානු වෙළඳපළට යොමු කරනවා. GSP Plus යටතේ අපිට අපනයන බහඳ 7500ක පමණ ප්‍රමාණයකට බදු සහනයක් ලැබෙනවා. මේක අපිට යම් අවස්ථාවක් කරගන්න. ඔබ දන්නවා ඇඟලුම් හා සම්බන්ධව තමයි වැඩි වාසි GSP Plus හරහා අපිට ලැබෙන්නේ කියලා පහුගිය කාලේ කතා කරා. GSP Plus නොලැබීම නිසා පවත්වාගෙන යන්න බැරුව ඇඟලුම් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැහිලා ගියා කියලා කතා කරා. ඉතින් මේ යටතේ දැන් GSP Plus සම්බන්ධයෙන් සුභවාදී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ආණ්ඩුව ලොකු විශ්වාසයක් ඉන්නවා GSP Plus ලබා ගත්තොත් අපිට යුරෝපා වෙළඳපළට ඇතුළු වෙලා මේ සම්බන්ධයෙන් හොඳ ප්‍රගතියක් අත්කර ගන්න පුළුවන් කියලා. ඒත් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය අයින් වීමත් එක්ක යුරෝපයේ කිව්වට යුරෝපේනුත් බ්‍රිතාන්‍යයට තමයි මේ ඇඟලුම් විශාල ප්‍රමාණයක් ගියේ. ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් එක්ක තවදුරටත් යුරෝපා සංගමයත් එක්ක අපි එකතු වෙන්න GSP Plus හරහා කටයුතු කරාට වැඩක් තියෙනවද කියන වගේ සංවාදයක් තිබුණා. අනිත් එක බංග්ලාදේශය, වියට්නාම් මේ වගේ රටවල් අඩු ශ්‍රමයකට කම්කරුව වැඩ කරන සූදානම් රටවල් ඇඟලුම් නිෂ්පාදනය කරන මිලත් එක්ක ගත්තට පස්සේ ඒ තරඟකාරී මිල යටතේ අපිට තවදුරටත් ඇඟලුම් ක්ෂේත්‍රයේ තරඟ කරන්න පුළුවන්ද? ලංකාවේ සංවර්ධන මට්ටම විශේෂයෙන් සේවක පඩිනටි වේතන පිළිබඳව කතා කරාම ඔවුන්ට ටිකක් වැඩි පඩිනටි ගෙවන්න සිද්ධ වෙනවා. මේවත් එක්ක තවදුරටත් ඇඟලුම් ක්ෂේත්‍රයේ අපිට තරඟ කරන්න පුළුවන්ද කියලා තර්කයකුත් ආවා. ඉතින් දෙතන්දම තමයි ඉදිරිපත් උනේ. අපි සාමාන්‍ය වෙළඳපළට නෙමෙයි උනත්වයෙන් වැඩි නිෂ්පාදන අපි ඉදිරිපත් කරමු. ඒ ගැන ශ්‍රී ලංකාවේ ඇඟලුම් ගැන, ශ්‍රී ලංකාවේ බහණ්ඩ නිමි බහණ්ඩ ගැන ලොකු විශ්වාසයක් යුරෝපා රටවල තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ හරහා වැඩි ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්. ඒ හින්දා GSP Plus ලැබීම වාසිදායකයි කියලා ආණ්ඩුව පැත්තෙන් කතා කළා. ඉතින් කොහොමනත් යුරෝපා පාර්ලිමේන්තුවට ගෙනාපු යෝජනාව පරාජය වීමත් එක්ක ශ්‍රී ලංකාවට යම් පහන් බලාපොරොත්තුත් එක්ක තවදුරටත් ඉන්න පුළුවන් GSP Plus සම්බන්ධයෙන්. සංජය.
මනෝජ්, ඒ වගේම දැන් අපිට තවත් තොරතුරක් වාර්තා වෙනවා. මේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මේ මාසේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළ විවිධ තොරතුරු, විවිධ මත පළවන ආකාරය අපි දැක්කා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඔස්සේ. මේ සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරුත් අපි දැනගන්නට කැමති ඔබගෙන්.
මෝදි අග්‍රාමාත්‍යවරයා වෙසක් කාල සමයේ ලංකාවට එන්න නියමිතයි. ඊයේ මෙවර ජාත්‍යන්තර වෙසක් මංගල්‍යය අපි සමරන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක් කියලා තමයි ශ්‍රී ලංකාවේ ගොඩක් වෙලාවට මේ සම්බන්ධයෙන් ප්‍රචාරණයක් ලැබෙන්නේ. ඉතින් ජාත්‍යන්තර වෙසක් සමරද්දී මෝදි අග්‍රාමාත්‍යවරයා ලංකාවට එනවා ආගමික වැඩ කටයුතු කීපයකට කියලා රජයේ පර්ශවයෙන් සඳහන් කරා. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ වගේ විපක්ෂ කණ්ඩායම් කියන්නේ වෙසක් මුවාවෙන් ඇවිල්ලා ශ්‍රී ලංකාවේ සම්පත් වලට අතපොවන්න උත්සාහ කරනවාද යම් ආකාරයෙන් කියලා අදහස් දැක්වීමකුත් කරා. හේතුව තමයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්න යනවා කියන සූදානම පහුගිය දවස්වල තිබුණා. කොහොමනත් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කරද්දී ඉන්දියාවේ සුෂ්මා ස්වරාජ් අමාත්‍යවරිය එක්ක ලංකාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආයෝජන කටයුතු සම්බන්ධයෙන් උපාය මාර්ගික ආයෝජන සම්බන්ධයෙන් අමාත්‍යවරයා මලික් සමරක්‍රම අමාත්‍යවරයා යම් අවබෝධතාග විසුමකට අත්සන් කරනවා. ත්‍රිකුණාමලයේ ආශ්‍රිත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අවබෝධතාග විසුමක් කියලා. ඉතින් ත්‍රිකුණාමලයේ තමයි තෙල් ටැංකිත් තියෙන්නේ. මේ ගිවිසුමේ අඩංගු කාරණා සියල්ල එළියට ආවට පස්සේ මේ ගැන අපිට තොරතුරු දැනගන්න ලැබේවි. නමුත් රජයේ පාර්ශවයෙන් කියන්නේ මේ සම්බන්ධයෙන් හොයා බලන්න නෙමෙයි, මේ සම්බන්ධයෙන් කටයුතු වලට නෙමෙයි, වෙසක් සැමරීම සම්බන්ධයෙන් ලංකා රජයේ ආරාධනයකට තමයි ඉන්දියා ග්‍රාමාත්‍යවරයා ලංකාවට එන්නේ කියලා. නමුත් විවිධ කණ්ඩායම් වලට සැක තියෙනවා වෙසක් මුවාවෙන් ඇවිල්ලා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් යම් තීරණයක් ගනීවිද කියලා. අපි ඇත්තටම චීනය සහ ඉන්දියාවේ ආසියාවේ බලතරගයට කොටු වෙලා ඉන්න රටක් විදිහට ශ්‍රී ලංකාව ඇතැම් අවස්ථාවල දේශපාලනඥයනුත් පිළිගත්තු දැන් තිබුණා. දකුණේ හම්බන්තොට වරාය චීනයට දෙන්න යනවත් එක්කම ඒකට ඉන්දියාව අපි කියන්නේ බැලන්ස් කරන්න යනවා කියලා ඔවුන්ටත් යම් අවස්ථාවක් දෙන්න ත්‍රිකුණ මල්ලී තෙල් ටැංකි දෙන්න යනවාද කියන සැකය තිබුණා. ඉතින් ඒකට උදාහරණ දැක්වුවා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා, ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයා. ඕකුවේ ඉන්දියානු තෙල් සමාගමට 10%-18% විතර ප්‍රමාණයක් තමයි තෙල් සම්බන්ධයෙන් ලංකාව බෙදා හැරීම වලට පරිමික අවශ්‍යතාවෙන් නෝන් මැදිහත් වෙන්නේ. ඉතින් වැඩි ප්‍රමාණයක් තියෙන සිපෙක්කෝ ආයතනයට ශ්‍රී ලංකා රජයට තියෙන ඔවුන්ටනේ වැඩි ඉඩක් හම්බ වෙන්න ඕන. ඔවුන්ටනේ මේ වැඩි තෙල් ටැංකි ප්‍රමාණයක් අවශ්‍ය කියලා. ඒ හින්දා මේක මේ තෙල් ටැංකි සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි, භූමිය සම්බන්ධ ප්‍රශ්නයක් ඉන්දියාවට තියෙන කියලා සුසිල් ප්‍රේමජයන් අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කරා. නමුත් ආණ්ඩුව ඒවටත් ආයේ ප්‍රතිචාර දක්වනවා අපි දැක්කා. ආණ්ඩුව කියන්නේ ඔහුතාණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරේ, ආණ්ඩුවේ ඇතැම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් වගේ අය සඳහන් කළේ මේවා අපි හරි හැටි ප්‍රයෝජනට ගත්තේ නැහැ, තෙල් ටැංකි විදිහට තියලා මේවා නිකන් නාස්ති වෙන්න දෙන්න ඕනේ, මෙච්චර කල් තිබිච්ච දේවයින් අපි ආර්ථිකමය ලාභයක් ලබා ගන්න ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පුළුවන් පාර්ශ්වයක් සමග එක් වෙලා අවබෝධතාගේ විසුමක් අත්සන් කරලා මේවා බදු දුන්නට කමක් නැහැ කියලා. කොහොම වුණත් තෙල් වෘත්ති සමිති වලට අග්‍රාමාත්‍යවරයා පොරොන්දුවක් දුන්නා මේවා විකුණන්නේ නැහැ කියලා. ඒ වගේ තත්ත්වයක් තමයි වාර්තා වුණේ සම්බන්ධයෙන්.
ඒ වගේම මේ ඔබ තෙල් සම්බන්ධයෙන් සඳහන් කරපු නිසා මනෝජ් මේ ඛනිජ තෙල් සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවට අදාළ වෘත්තීය සමිති විසින් යම්කිසි ආකාරයක වැඩ වර්ජනයක් පසුගිය දක්‍රියාත්මක කරා. මේ වැඩ වර්ජනය විශේෂයෙන්ම ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතවලට බලපාන කාරණයක් බවට පත්වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ කාරණය මේ වෙන විට පවතින්නේ මොන වගේ තත්වයකද?
ඔව්, පසුගිය සතියේ ඔබත් එක්ක කතා කරන මේ වගේ වෙලාවකත් කොළඹ නගරයේ දිගු පෝලිම් තිබුණා තෙල් ලබා ගන්න. ගිය සතුද තමයිනේ මේ වැඩ වර්ජනය පැවැත්ුනේ. ඒකට ඉලින් පිළිපැක් කෝඩ් ඇතුළත් කරලා තිබුණා. ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවට තෙල් ටැංකි විකුණන්න එපා කියන සටන් පාඨය තමයි ඔවුන් අතට අරගත්තේ. එදා රාත්‍රිය වෙනකොට නම් මේ ප්‍රශ්නේ විසඳුණා. දවසක් ඇතුළේ තෙල් බෙදා හැරීමේ කටයුතු විශාල වශයෙන් අඩපණ වුණා. ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති විදියට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණනවට විරුද්ධව තමයි මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරේ.
ඒ වගේම මේ මනෝජ්, ශ්‍රී ලංකාවේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිරන්තරයෙන් කතාබහට ලක්වන කාරණයක් බවට පත්වුණා පසුගිය වකවානුව තුල. ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තීය සමිති මෙය තවත් තලයකට ඔසවා තබමින් මේ අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමේ ඇති සූදානමක් පිළිබඳව තොරතුරු අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. දැනගන්නට කැමති ඒ පිළිබඳව තොරතුරු?
ඔව්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් එක සම්බන්ධයෙන් රජය ගන්න තීන්දුවලට පක්ෂපාතී බවක් නැත්නම් මේ ගන්න තීන්දුවලින් නොවුන් සෑහීමකට පත්වෙන බවක් පේන්න නැහැ. පෞකී කාල සීමාව ඇතුළේ දිස්ත්‍රික් මට්ටමේ නොවුන් සංකේත වැඩ වර්ජනයන් ක්‍රියාත්මක කළා මීට විරෝධය පළ කරමින්. පෞකී අඟහරුවා දවසේ ලංකාවේ සියලු විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවලට ආරාධනා කරලා ජාතික රූපවාහිනියේ වැඩසටහනක් පැවැත්වුවා. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා, ඒත් එක්කම උසස් අධ්‍යාපන විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් සියලු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍ය නියෝජිතයන්ට ජාතික රූපවාහිනියට එන්න කියලා වැඩසටහනක්, විශේෂ රාත්‍රී පැය 3ක පමණ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. එහිදී රජයේ අදහස් ඔවුන් ඉදිරිපත් කළා. සයිටම් වහන්න හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලාපොරොත්තු වෙන ආකාරයට ඊට ප්‍රතිචාර දක්වන්න රජයේ සූදානම් බව ඒ අමාත්‍යවරු දැක්වුවේ නැහැ. මාධ්‍යවේදීනොත් ප්‍රශ්න කරා, ඒ වටත් ඔවුන් ඔවුන්ගේ ඍජු පිළිතුරු ලබා දුන්නා. මේ මාධ්‍ය නාඩගම විදිහට තමයි මේක රජයේ වෛද්‍ය නිලධාරීන් හඳුන්වලා දීලා තිබුණේ. එවැනි ඊට සමාන වචනයකින් ඊට ප්‍රතිචාර දක්වන්න මාධ්‍ය හමුවකුත් කියලා ඊට පස්සේ ප්‍රකාශයට පත් වුණා. ඔවුන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යන සූදානම් කියලා ඊට පස්සේ හෙට දවසේ අඟහරුවාදා දවසේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස් වෙලා තීරණයක් ගන්න නියමිතයි. ඔවුන් කවදද මේ අඛණ්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්න කියලා.
මනෝජ්, ඒ වගේම මේ අද උදෑසන වන විට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබූ ශ්‍රී ලංකාව හා සැබැඳි වූ කාරණයකට අවසන් වශයෙන් අපි අවධානය යොමු කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහගත් නීති විරෝධී යාත්‍රාවක් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව භාරයට පත් වූ බවට තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා. මනෝජ්, අවසන් වශයෙන් මේ පිළිබඳව තොරතුරුත් අපි දැනගන්නට කැමති ඔබගේ.
ඔව්, මෙවැනි යාත්‍රාවක් ඊයේ දින අත්අඩංගුවට අරගෙන තිනවා විදේශිකයන් 32 දෙනෙකු සමග නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා. ඉන්දිය ජාතිකයින්ුත් එක්ක මියන්මාර් ජාතිකයන් බහුතරයක් ඉන්න යාත්‍රාවක් තමයි. මේ යාත්‍රාවේ දවස් 15ක දරුවෙකුත් ඉඳලා තියෙනවා. අලුතෝපන් දරුවෙකුත් ඉඳලා තියෙනවා. මේ ඇතුළු 32 දෙනෙක් තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේක පැහැදිලිවම තොරතුරක් නැහැ. නමුත් මේ යාත්‍රාව සම්බන්ධයෙන් විමර්ශනය කරනවා කියලා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍යයට සඳහන් කරලා තිබුණා. විශේෂයෙන් මියන්මාරයේ පවතින ආගමික ගැටුම් හේතුවෙන් මියන්මාරයේ දාලා නැවතත් ඉන්දියාවට ආපු පිරිසක් ගමන් කරද්දී තමයි නීති විරෝධීව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වෙච්ච තමයි මේ අයව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. පැහැදිලිව මේ අය කවුද, මොකද්ද බලාපොරොත්තුව, කොහෙටද යන්න හදන්නේ කියන එක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා කියලා සඳහන් කරලා තිබුණා. නමුත් මේ මියන්මාර ආගමික ගැටුම් හේතුවෙන් මියන්මාරයේ අතහැරලා ආපු පිරිස කියලා තමයි මේ අය ගැන සඳහන් කරලා තිබුණේ සංජය.
හොඳයි, ඒ අප සමගින් අද ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින් තොරතුරු කතා බහ කරන්නට එකතුනේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, බොහොම ස්තුතියි SBS ගුවන්විදුලිය සමගින් මේ කතා බහට එක් වුණාට. අපි එළඹෙන සතියේදීත් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු සමගින් ඔබ හායක් වන්නට. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි සංජය.